සාන්ත බණ්ඩාර මහත්තුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
විනාඩි 15ක්. ගරු මොලස්සන අරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද මේ විවාදයට එක් වෙන්නේ මේ විෂය කරුණු වලට සම්බන්ධ වෙන මැත්තෙන් විශේෂ අවධානයක් යොමු කරන්න තිබෙනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගෙත්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ, විශේෂයෙන්ම ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි, ඔබතුමා පෞද්ගලික දන්නවා, ඔබතුමාත් මමත් අධ්‍යාපනයේ ලබපු විශේෂයෙන්ම කුලියාපිටිය නක්කවත්ත ජාතික පාසලේ විශාල ඛේදවාචකයක් ඇති වෙලා තිබෙනවා මේ විදුහල්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන්. මම විශේෂයෙන්ම මීට වසර කීපයකට කලින් ඒ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට හිටියේ ගරු ජී.එල්. පීරිස් මැතිතුමා. එතුමාට පෞද්ගලිකව ගිහිල්ලා කිව්වා මේ කාරණේ කරන්න එපා, විශාල දෝෂ ප්‍රශ්න ගණනාවක් තියෙන ප්‍රතික්ෂේප විච්ච විදුහල්පතිවරයෙක් ජාතික පාසලකට දාන්නේ මේ නක්කවත්ත මහින්ද මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ අපේ රටට විවිධ ශ්‍රේෂ්ඨස්ලේ ඔස්සේ ජාතික මට්ටමේ විවිධ දක්ෂීන් ඒ වගේම කීර්තිමත් පුජ්‍යලීන් බිහිකරපු විද්‍යාලයක්, ඒ වගේම අධ්‍යාපන ශේෂ්ත්‍රෙත් අධ්‍යාපන ප්‍රතිඵලවලත් ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන විද්‍යාලයක්, ඒ වගේම උසස් පෙළ කලා වාණිජ ඒ වගේම විද්‍යා ඇතුළු විෂයන් සියල්ලම තිබෙන, පෞගේ වෙලාවේ ප්‍රාථමික අධ්‍යාපනය තුළ ශිෂ්‍යත්වයේ 191ක් ගත්ත ශිෂ්‍යෙක් පවා බිහිවෙච්ච අධ්‍යාපන මට්ටමෙනුත් හොඳ විද්‍යාලයක්. නමුත් අධ්‍යාපන අමාත්‍යංශයවත් ඒ වගේම කිසිම කෙනෙක් මේ පිළිබඳ ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ අය දුන්න උත්තරේ තමයි රාජ්‍ය සේවා කොමිසම නිසා අපිට මේක කරන්න බෑ, අපිට අත ගහන්න බෑ, රාජ්‍ය සේවා කොමිසමෙන් තමයි පත් කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුව අපි ස්වාධීන කොමිසම් සභා පත් කරන්නේ මේ වගේ පාසල් විනාශ කරන්න නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුවක් හැටියට සියලු දෙනා අවධානය යොමු කරන්න ඕනේ මේ දරුවෝ විනාශ කරන්න. අපේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ. අන්තිමට මොකද්ද සිද්ධ වුණේ? ඊයේ පෙරේදා දෙමව්පියන්ට එන්න සිද්ධ වුණා පාසල ගාවට විරෝධතාවය පත් කරා. දරුවන්ට එළියට බහින්න සිද්ධ වුණා. ආදි ශිෂ්‍යාවන්ට විරෝධතාවය ඇති කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ තුළ තමයි පොලිසියෙන් ගිහිල්ලා ජීප් වල දාගෙන විදුහල්පතිවරය අරගෙන යන මට්ටමට මේ විදියට අධ්‍යාපනය කඩාකප්පල් කරන්න විනාශ කරලා දාන්න එපා කියලා මම ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. මේවට අපි මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අද මම අධ්‍යාපන උපදේශකාරක සභාව තියෙයි කියලා හිතේ මේ පිළිබඳව කතා කරන්න. මොකද මීට කලින් අධ්‍යාපන උපදේශකාරක සභා රාශියකදී ඔබතුමත් මමත් අපි විශේෂයෙන්ම මේ සම්බන්ධව කතා කරා. නමුත් මේවට උත්තර ලැබුණ නැහැ. අවසානට ඒ පාසලේ ශිෂ්‍යාවන් විශාල වශයෙන් ඉවත් වෙලා යන තත්ත්වයට පවා පත් වුණා. මේකට කවුද වක් කියන්නේ කියන කාරණේ විශේෂයෙන් මම මේ වෙලාවේදී මතු කරන්න කැමතියි. ඒ නිසා නව දක්ෂ විදුහල්පතිවරයෙක් දාලා මේ වගේ දීප්තිමත් විද්‍යාලයක් 1981 මුලින්ම පාසල් පොත් බෙදා දුන්න විද්‍යාලය. ඉතින් ඒ නිසා කීර්තිමත් පාසලක් මේ විදිහට විනාශ වෙන්න දෙන්නේ නැතුව දක්ෂ විදුහල්පතිවරයෙක් දාලා ඒ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කියන එක මේ සභාවෙත් විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතුමාගෙත් අවධානය යොමු කරනවා. පෞද්ගලිකව කියලා මේ විදිහට කතා කරන්නේ නැතුව පෞද්ගලිකව මැදිහත් වෙලා බැරි තැන තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඊළඟට විශේෂයෙන්ම මේ ප්‍රස්තුත කරුණට එනවා නම් අද විශේෂයෙන්ම අපේ රට ආර්ථික වශයෙන් බරපතල විදිහට අපි අර්බුදයකට යන්න සිද්ධ වුණා. මේක සිද්ධිය සම්බන්ධයෙන් එක එක්කෙනාට එක එක ආකාරයේ චෝදනා එල්ල කරන්න පුළුවන්. නමුත් රටක් හැටියට අපි 1505 ඉඳලා ගත්තාම ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසි ආක්‍රමණවල ඉඳලා අපේ රට විවිධ හැලහැප්පීමක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මෑත කාලයට ගියොත් 1971 ගත්තාම 71 ඇතිවිච්ච ඒ කැරැල්ල නිසා විශාල දේපළ ප්‍රමාණයක් අපේ රටේ විනාශ වුණා. ඒ කාටවත් නැහැ කියන්න බෑ. ඊළඟට ගත්තාම 1983 කළු ජූලිය. ඒ කළු ජූලිය නිසා අපේ මානව සම්පත, ඒ විනාශ වෙච්ච දේපළ අපි කවුරුත් දන්නවා ඒවා කොහෙන් හරි වැය වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට 88-89 කාලේ දැවැන්ත ඇතිවිච්ච ඒ ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඇතිවිච්ච ඒ අරගලකාරී තත්ත්වයේ කැරැල්ල නිසා විශාල දේපළ ප්‍රමාණයක් අපේ රටේ විනාශ වුණා. අවුරුදු 30ක් තිස්සේ බෙදුම්වාදී LTTE ත්‍රස්තවාදයේ හින්දා අපට සීමාවක් නැති මානව සම්පත, ඒවා වටිනාකම මනින්ද බෑ. ඒ වගේම දේපළ විශාල ප්‍රමාණයක් අපිට අහිමිලා ගියා. ඉතින් ඒ වගේම සුනාමිය ආවා, ඒ වෙලාවේ ආර්ථිකයේ වසින් වැටුණා. ඊළඟට ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා, ඒ බෝම්බ ප්‍රහාරයේ පාසුක බෝම්බ ප්‍රහාරේ ඊට පස්සේ ඇතිවිච්ච ආර්ථික අර්බුදේ, ඊට පස්සේ ලෝක වසංගතයක් විච්ච කොවිඩ් ඇවිල්ලා, ඒ කොවිඩ් වලින් අපේ රටේ තිබුණ ඒ විදේශ විනිමය අපිට විශාල ප්‍රමාණයක් වියදම් කරන්න සිද්ධ වුණා තිබ්බ ඩොලර් සංචිතය. ඉතින් ඒ නිසා ඒ වගේ අර්බුද රාශියක් එක්ක ඇවිල්ලා අන්තිමට අරගලයනොත් තාම ගණන් බලලා නැහැ මේ අරගලයත් එක්ක ඇවිල්ලා අපේ රටට කරපු විනාශය. එක පැත්තකින් මිනිස් ජීවිත විනාශ කරා, අනිත් පැත්තෙන් ගෙවල් දොරවල් ගිනි තිබ්බා. තාම ඒ වට වන්දි වශයෙන් රුපියලක්වත් ගෙවලා නැහැ ආණ්ඩුව. ඒවා ගෙවිය යුතුව තිබෙනවා. ඒ වගේම රාජ්‍ය දේපල විනාශ කරා. ඒ මං හිතන්නේ තාම ගණනය කරන්න බැරි සීටීබී එක විතරයි ගණනය කරලා තිබ්බේ. අනිත් ආයතන තාම ගණනය කරලත් නැහැ. අතිවිශාල මුදලක් මේ පොදු අරමුදලෙන් එහෙම නැත්නම් අපේ රටේ තියෙන මුදල් වලින් මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි පරිසරයක් තුළ මේ දිගින් දිගට වහපු ඊළඟට වැරදි ආර්ථික කළමනාකරණ, ඒක අපි කවුරුත් පිළිගන්න ඕනේ. වැරදි ආර්ථික කළමනාකරණය තිබ්බ අපේ රටේ විවිධ ආණ්ඩුවල. ඒක අපි අවංකව නිහතමානීව පිළිගත්තේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. දැන් අපි හැබැයි යම් සම්දිස්ථානයකට ආවා. දේශපාලන වශයෙන් උත් ලොකු පෙරලියක් අපේ රටේ කවදාවත් ඇති නොවිච්ච ආකාරයට හිටපු ජනාධිපතිතුමාට ඉවත් වෙන්න සිද්ධ වුණා. අපි පාර්ලිමේන්තුවේ නව ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. ඒ තුළ අද මේ ඉදිරි කාලයට පැහැදිලි ආර්ථික මාර්ග සිතියමක් හදලා තියෙනවා ගරු ජනාධිපතිතුමා. දැන් ඒ මාර්ග සිතියම ඔස්සේ තමයි ගමන් කරන්නේ. අඳුර යත ගන්නෙ නැහැ. අපි විපක්ෂයට බොහොම පැහැදිලිව කියන්න ඕනේ, තමුන්නාන්සේලා මොන දේවල් කිව්වත් ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව දැන් ආර්ථික වශයෙන් අඳුර යත ගන්න නැතුව පැහැදිලි නිශ්චිත මාර්ග සිතියමක් ඔස්සේ යනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේ මාර්ග සිතියම ඊළඟ ජනාධිපතිවරණයෙන් හෝ මහමැතිවරණයෙන් හෝ කැඩුනොත් එතනින් එහා පැත්තට මොකද්ද වෙන්නේ? එතනින් එහා පැත්තට මේ මාර්ග සිතියම ගමන් කරේ නැත්නම් 20:48 වෙනකොට අපි බලාපොරොත්තු වෙන සංවර්ධිත රට නිර්මාණය කරන්න පුළුවන් වෙයිද? ඒ නිසා අපි දේශපාලන වශයෙන් පක්ෂ වලට ඇවිල්ලා ආණ්ඩුවට එකතු වෙන්න නෙමෙයි ගරු ජනාධිපතිතුමා කියන්නේ, මේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න අඩුම ගානේ අපේ රටට ජාතික ආර්ථික මාර්ග සිතියමක් හදාගන්නවත් මේ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලවත් නායකයන්ට එක මේසක වාඩි වෙන්න බැරි නම් මොකද්ද තමන්ගේ දේශපාලනේ? කාටද තමුන්නාන්සේලා දේශපාලනය කරලා බලය අරගෙන මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ රට ජනතාවත් ඉස්සල්ලා ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ආර්ථිකයට මේ දේශපාලන ભેද දාන්නේ නැතුව ඒ වගේ තොරව පැහැදිලි ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න සියලුම පක්ෂ නායකයෝ එක මේසක වාඩි වෙලා වැඩපිළිවෙළක් හැදුවොත් ඊළඟ ආණ්ඩුව අපි පෙරදුනක් පත් වෙන ආණ්ඩුව එතනින් ඉඳන් ඉස්සරහට යනවා. ඊළඟට පත් වෙන ජනාධිපතිතුමා එතනින් ඉඳන් ඉස්සරහට යනවා. එහෙම නැත්නම් එතනින් කැඩෙනවා. ඒක තමයි දිගට මුනේ. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඒ වෙලාවේ පත් වෙන ජනාධිපතිතුමාගේ සිතුම් පැතුම් අනුව, ඒ වෙලාවේ පත් වෙන ආණ්ඩුවේ ස්වරූපය අනුව, ඒ වගේම සංයුතිය අනුව ඒ ගන්න තීන්දුව තීරණවල වෙනස් වීමත් එක්ක තමයි අපේ රට සමහර අවස්ථාවල වැටෙනවා, ආයෙ නැකිදිනවා, ඊට පස්සේ ආයෙ වැටෙනවා, ආයෙ නැකිදිනවා. ඒ නිසා ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධිමත් තීන්දුව විපක්ෂයේ ආදරණීය දේශපාලන පක්ෂ නායකින්වත් ගන්න කියලා අපි මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. එහෙම නැතුව තමුන්නාන්සේලා ඇවිල්ලා ඇමති ධූරය අරන් වැඩ කරනවා වගේ එකකට වඩා එහා ගිය මෙන්න මේ ජාතික වැඩපිළිවෙලට සහයෝගය දෙනවා නම් මම පෞද්ගලිකව අපි බලාපොරොත්තු වෙනවා කියන එක මම මතක් කරනවා. දැන් මේ IMF කියලා බිල් එකක් මානවා. දැන් ඉස්සෙල්ලා විපක්ෂය කතා කරපු මන්ත්‍රීතුමාලා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ අපේ රට ගිල ගන්න ආපු සංවිධානයක් ආයතනයක් වගේ. මේක මේ ශ්‍රී ලංකාව විතරක් නෙමේ සමාජික රටවල් 190ක් මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සමාජිකයෝ. ඇයි ඒ රටවල් 190ක් සමාජික වෙලා තියෙන්නේ? ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න ඕන වෙලාවට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ගන්න ඕන වෙලාවට ඒ අවශ්‍ය නිසා මේ රටවල් දැන් ලංකාව විතරද ණය ගන්න? ඉන්දියාව ණය ගන්නේ නැද්ද? ජපානේ ණය ගන්නේ නැද්ද? චීනේ ණය ගන්නේ නැද්ද? ඇමරිකාව ණය ගන්නේ නැද්ද? ඒ නිසා රටවල් ණය ගන්නවා. ඒ වගේම ඒවා ක්‍රමානුකූලව පියවනවා. ඉතින් අපේ රටේ අපි බලාපොරොත්තු නොවන අනපේක්ෂිත ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා අපිට ණය ගිවා ගන්න අමාරු තත්ත්වයකට පත් වුණා. ඒ වගේම අපේ විදේශ සංචිත සිඳී ගියා. ඒ නිසා අපිට ආනයන කරන්න අපහසුතාවයක් නැති වුණා. ඒ තුළ රට තුළ විශාල පීඩනයක් ඇති වුණා. දැන් අපි මේ පීඩනය ඇති වුණා කියලා ඒක කියෝ කියෝ ඉන්න එකද හොඳ? එහෙම නැත්නම් නව ප්‍රවේශ ඔස්සේ අපේ රටේ ආර්ථික කළමනාකරණයක් ඇති කරලා හොඳ පැහැදිලි මාවතක යන එකද හොඳ? ඒ නිසා අද අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමා මුදල් අමාත්‍යතුමා හැටියට පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරලා එක පැත්තකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ පැත්තෙන් අපේ ආර්ථික ප්‍රසංස්කරණ වලට යනවා. අනිත් පැත්තෙන් අපේ රටේ විශේෂයෙන්ම අපේ වියදම් කළමනාකරණය කරලා බොහොම පැහැදිලිව අද අමාත්‍යංශවල වියදම් විශාල වශයෙන් කපා හැරලා තියෙනවා. ඒකට අපි කවුරුත් එකඟයි. මේ වෙලාවේ එක විය යුතු දෙයක්. ඒ අමාත්‍යංශවල වගේම උස්සෝලට යන වියදම්, ඒ වගේම අනවශ්‍ය වියදම්, නොකළ යුතු වියදම් ඒ සියල්ල නවත්තලා තියෙනවා. ඒක ඉතාම හොඳයි, මේ වෙලාවේ කළ යුතු දෙයක්. ඒ නිසා ඒ නිසි විදියට වියදම් කළමනාකරණය කරන ගමන් අනිත් පැත්තෙන් අජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ දාලා තියෙන කොන්දේසි නෙමෙයි. මේ ඇත්තටම මේ ලබා දීලා තියෙන උපදෙස් මග පෙන්වීමක්. මෙන්න මේ විදියට මේ විදියට මේ විදියට කරොත් ඔයාලගේ ආර්ථිකය යම් ප්‍රමාණයකට මේ විදියට ඉදිරියට ගේන්න පුළුවන් වෙනවා කියලා. රටේ උද්ධමනය අඩු වෙන එක
ලංකාවට
හොඳ. ඒක ලංකාවටයි හොඳ උද්ධමනය අඩු වෙනකොට. ඒ නිසා මේ රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙලා ආර්ථිකයේ ධන පැත්තට හැරෙන එක අපිටද හොඳ IMF එකටද? අපිටයි හොඳ. මේ රටටයි හොඳ, රටේ අනාගතයටයි හොඳ. ඉතින් ඒ නිසා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ ඇති කරගෙන තියෙන එකඟතාවයන් අපේ රටේ යහපතට මිසක් රටේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමට මිසක් එයාලට නෙමෙයි. මේ ලංකාව කුදලගෙන IMF එක අරන් යන්නේ නැහැ. ඒකට උපදෙස් දෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. අපිට ණයක් දෙන්න, අපි ණයක් ගන්න ගියොත් බැංකුවකට ගියපු ගාම ණය දෙන්නේ නැහැ. අහනවා මොකද්ද ප්‍රශ්නේ? ඇයි ගන්නෙ? මොකටද ගන්නෙ? ඔයා කොහොමද මේක පියවන්නේ? කොහොමද වාරික ගෙවන්නේ? මේ ණය අරගෙන මේකෙන් ආදායම් උත්පාදනයක් තියෙනවද? එහෙම බලලා තමයි ණයක් දෙන්නේ. ඒ වගේ මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් හෝල්සේල් ඔහොම දෙන්න බලාගෙන නැහැ. ඒකත් දානවා මේ රට ගොඩ ගන්න නම්. වැටිච්ච රටක් ගොඩ ගන්න ඒ විදිහට සහයෝගය ලබා දෙන්නේ. ඒ නිසා වැටුණු රටවල් තමයි ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ වැටුණු රටවල් තමයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට ගොඩ එන්න පුළුවන්. අද විපක්ෂයේ කැමති දැන් අර ඉස්සලා කතා කරේ නහයෙන් අඬනවා. නහයෙන් අඬනවා. දැන් සමහර අය කියනවා IMF අපි යන්න කිව්වා විපක්ෂයෙන්. හොඳයි ගියේ එක. හැබැයි මේ කොන්දේසි වගේක් දාලා දැන් ඒ අය හිටියනම් IMF එක අනකොට මේ කොන්දේසි නැතුවද ණය දෙන්නේ? ඇයි මේ බොරුව කරන්නේ? මෙතන ඉන්න ගොඩක් කට්ටිය මේ ආණ්ඩුවල ඇමති ධූර දරපු අය. ආණ්ඩු පක්ෂයේ හිටපු අය. බහුතරයක් ඉන්නේ අද විපක්ෂයේ. ඒ අය ඉන්න කොටත් IMF එකට ගිහිල්ලා තියෙනවා මේ කොන්දේසි මේ වගේ එකඟතාවයක් නැති කරගෙන තියෙනවා. එහෙම එකඟතාවයක් නැතුව ණය දෙන ක්‍රමයක් නැහැ. දැන් මේ බොරු ගොඩාක් කීවා. ඒ බොරු කීවට හරියන්නේ නැහැ. තරුණයෝ අද බලනවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොකද්ද IMF එක කියන්නේ?
ඔබතුමාගේ කාලය අවසන්.
කොච්චර සමාජික වෙලා ඉන්නවද? මේ වගේ කොච්චර ණය අරගෙන තියනවද? ඒ වගේම රටවල් ශක්තිමත් වෙලා තියනවද කියලා. ගරු මුලස්සනාලුට මන්ත්‍රීතුමනි, මම මේ පසුගිය සතියේ විශේෂයෙන්ම අපේ සංවර්ධන අවසන් කරනවා. සංවර්ධන නිලධාරීන් පක්ෂ දේශපාලනේ නැතුව මම ඒ 10 දෙනෙක් අරගෙන ඒ 10 දෙනාට කිව්වා ඔයාලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණයන්ගේ අහන්න තරුණයන්ගෙන් අහලා බලන්න මේ වෙලාවේ මේ ආර්ථික ප්‍රසංස්කරණත් එක්ක මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයා කවුද කියලා. ඊට පස්සේ ඔවුන් දේශපාලනයකින් තොරව අහඹු ලෙස 100කගෙන් කරුණු විමසලා තිබ්බා. ඒ 100න් 80 දෙනෙක්ම කියලා තිබ්බේ මේ වෙලාවේ මේ රටේ ආර්ථික ඉදිරියට ගෙනියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන එක. ඒක තමයි තරුණයෝ. මොකද බොරු කියන්න බෑ දැන් තරුණයන්ට. තරුණයෝ මේවට ගිහිල්ලා බලනවා, හොයලා බලනවා. ඒ නිසා පහුගිය දවස්වල නොමග ගියා නම් ඒ නොමග ගිය තරුණයොත් අද නිවැරදි මාර්ගයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධව මේ දෙන සහයෝගයට අපි දක්වන ප්‍රතිඋපකාරයක් හැටියට සහ අපි ඒ අයට දක්වන සහයෝගයක් හැටියට මේ මුළු පාර්ලිමේන්තුවම මේ යෝජනාව ඒකමතිකව සම්මත කරන්න ඕනේ. මේ රටට ආදරේ නම් මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඒකමතිකව සම්මත කරන්න ඕනේ. මේ රටේ ජනතාවට ආදරේ නම් එනම් පෝලිං වල නැවතිනවා දකින්න කැමති අය විතරක් විරුද්ධව ඡන්ද දෙන්න, ජනතාවගේ පීඩනය අඩු වෙනවා දකින්න කැමති අය මේකට පක්ෂව ඡන්ද දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටින්න කැමතියි.
ගරු පූජ්‍ය අතුරුලේ රතනහිමි ගෝවාංශට විනාඩි 9 කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද දින IMF යෝජනා සම්බන්ධයෙන් තියෙන මේ විවාදයට මගේ කරුණු දක්වන්නම කැමති. මුලින්ම මා කියන්නට ඕන දැන් තියෙන්නේ පරස්පරය. ඒ කියන්නේ IMF එක වැළඳගත්ත IMF එකෙන් උපදෙස් ගන්න ඕනේ කියලා කියපු නායකයා විපක්ෂයේ නැත්නම් ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරයා වෙලා තියෙනවා. එය අවශ්‍යයි කියපු අය අද විරුද්ධව කතා කරනවා. IMF එක සම්බන්ධයෙන් විවේචන තිබිච්ච අය, ඉගෙන පොත් ලියපු අය අද මේක ඉතාම හොඳයි කියනවා. දැන් අපි මධ්‍යස්තව කල්පනා කරලා බලන්න ඕන IMF යෝජනාවලියේ මොනවද තියෙන්නේ කියලා. IMF යෝජනාවලියේ මූලික කාරණ අරගෙන බැලුවොත් අපි මේක පිටු 50 ගණනක පොතක් සමාන එකක්. මේ ලියවිල්ලේ විශ්ලේෂණයක් තියෙනවා. මේ විශ්ලේෂණය සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක අපි සාධනීය විදිහට ගන්න ඕන. මේ විශ්ලේෂණයේ දිහා අපි බලන්න ඕන සාධනීය ආකාරයෙන්. ඊළඟට මේකේ මට මගේ තියෙන සභාපතිතුමනි කාල වේලාව අනුව අපි විකල්පය මොකද්ද කියලා බලන්න ඕන. ඇත්ත වශයෙන්ම IMF එකේ විකල්පයක් නැත. IMF එකේ තියෙන්නේ ණය දෙන්නම් ණය ගන්න මෙහෙම කරමු කියන එක. ණය දෙන කොන්දේසියක්වත් නැහැ. කොටිම්ම කිරණම් ඔය දෙනවයි කියන ඩොලර් 2.9වත් දෙනවද නැද්ද කියලා ෂුවර් එකක් නැති යෝජනාවලියක් මේ තියෙන්නේ. අපි බලමු IMF එකේ පාර මොකද්ද? දැන් ගොඩක් මන්ත්‍රීවරු IMF කියන අපිත් ඉන්නෝ. ඔව්. එක්සත් ජාතීන්ගේ සංවිධානය IMF එක කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක්. ඒක වොෂින්ටන් බේස් වෙච්ච එකක්. ලෝකෙම හිටියට එකට කවුරුත් දන්නවා. ඒක යම්කිසි ඇමරිකානු බලය ශක්තිමත් වෙච්ච ආයතනයක්. හැබැයි ඒකේ චීනයත් ඉන්නවා, ජපානෙත් ඉන්නවා, අපිත් ඉන්නවා, කොමියුනිස්ට් සමාජවාදී ඔක්කොම ඉන්නව රටවල්. ඒකේ එතනින් ණය ගැනීම පිළිබඳ වාදිකුත් නැහැ. IMF එක ගෙනල්ලා මේ වගේ කඩාවැටිච්ච රටකට මොකද ණය දීමට උදව් කළේ ඒගොල්ලන් නම් ණය ගත්තේ ඒගොල්ලගේ බලපෑමත් එක්කනම් අපි අනිවාර්යයෙන්ම අපි ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා IMF එකත් එක්ක කතා කරන්න එපා කියලා කොන්දේසියක් නෑ, අපි කතා කරන්න ඕන. ඒගොල්ලගේ නිර්දේශය යටතේ තියෙන නාස්තිය දූෂණය පිටු දකින් ආකාරය, ඒකට යාන්ත්‍රණයක් හදන්න, ඒ යාන්ත්‍රණය මොකද්ද කියලා මේක අපිට කියලා දීලා නෑ. ඒ අනුව ගරු සභාපතිතුමනි අපි කල්පනා කරලා බලන්න ඕන මේකේ තියෙන යෝජනා කුමක්ද කියලා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කිව්වා මේකේ තියෙන යෝජනා අපි එකඟයි. අපි මම විපක්ෂයෙන් දැන් කල්පනා කරන්නේ මොකද ආණ්ඩු පක්ෂයේ කතා කරපු දේවල් ගැන මට කතා කරන්න දෙන්නේ විපක්ෂයේ ඒකට මගන න්‍යායාත්මකව කතා කරන්නේ ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝ මේ යෝජනාවලට විරුද්ධව ඡන්ද දෙනවා මට තේරෙන විදිහට. දැන් රාජ්‍ය පළවෙනි කොන්දේසිය රාජ්‍ය ආයතන පස්සට ගේන්න ඕන. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කියන්නේ මේ රජයේ යටතේ රාජ්‍ය ආයතන තියෙන්න ඕන නැහැ කියලා. එතකොට මම අහන්න කැමති ලෝක මතය එතුමා කිව්ව චීනය, ලාඕස්, කාම්බෝජය රටවල් ගණනාවක නමුත් කිව්වා. ජපානය අපි ගොඩක් රටවල් කිව්වා. අපි ගමු නෝර්වේ, ස්වීඩන්, ස්විට්සර්ලන්ඩ්, චීනය කියන රටවල් ගැන. මම පළවෙනි එක කියන්නම්. චීනයේ රාජ්‍ය ඒ කියන්නේ මූල්‍ය ආයතන ඒ කියන්නේ කොම්පැනි අති විශාල ප්‍රමාණයක් තියෙන්නේ රජය යටතේ. ඒක තමයි ඇත්ත. කොමියුනිස්ට් පක්ෂයේ යාන්ත්‍රණයෙන් තොරව හදපු බිස්නස් තියෙනවා නම් විශාල බිස්නස් තියෙනවා. හැබැයි රාජ්‍යයට යටත් රාජ්‍ය අධික්ෂණයට යටත් ගොඩාක් තියෙන්නේ රජය සහ පෞද්ගලික ව්‍යවසායන් දෙක ඒකාබද්ධ වෙච්ච ආයතන. මම සතුරුනේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේ අවස්ථාවේ ආපු එක ගැන. එතුමගේ පොයින්ට් එක ඒ කියන්නේ ඉරානය රාජ්‍යයෙන් තොර මේ ව්‍යවසායකත්වයේ රාජ්‍යයෙන් තොර වෙච්ච එක නෙමෙයි චීනය කියලා කියන්නේ. ඒ වගේම අපි නෝර්වේ ගත්තොත් නෝර්වේ ඩොලර් ට්‍රිලියනයක් තියෙනවා රාජ්‍ය ව්‍යවසායකත්වයේ යටතේ තියෙන සම්පත්වලින් ඩොලර් ට්‍රිලියනයක්. එතකොට ඒ නෝර්වේ වගේ රටක් කොහොමද රාජ්‍ය ව්‍යවසායකත්වය හදලා තියෙන්නේ? ඒ නිසා මේ රාජ්‍ය ව්‍යවසායකත්වයෙන් රට ලිහිල් කරන්න ඕනේ කියන කොන්දේසිය මේ මමත් කියනවා රාජ්‍ය ව්‍යවසායකත්වයේ ගැටලුවක් තියෙනවා. IMF එකත් කියලා තියෙනවා මේ පිටු 50ක ලිපියේ දැන් ගණනාවක සඳහන් කරලා තියෙනවා. අපි කොහේ මෙන්න මේකට උත්තරේ හදන්නේ කොහොමද? එක මන්ත්‍රීවරයෙක් කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිෂෝක් කට්ටියත් එක්ක සාකච්ඡාවක් කළා මේක කරන. අපි කැඳවපු හැම රැස්වීමකට අපි ගිහිල්ලා තියෙනවා. අපි සූදානම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කතා කරන්න. මොනවද එතුමා කතා කරන්නේ? එතුමා අපිට කියලාද සෙන්ට්‍රල් බැංක් පනත හැදුවේ 3-2ක් ඡන්ද ගන්න ඕන. ජනමත විචාරණේ තුඩු දෙන වගන්ති 40 ගණනක් තියෙන පනතක් තමයි එතුමා මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. අපි නොහිටින්න අර මනෝහර සිල්ව වගේ ස්වාධීන නීතිඥවරු නොහිටින්න සම්පූර්ණ මහ බැංකු පනත රට විදේශීයකරණය රටේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් අහෝසි වෙන එකක්. අපි ඉදිරිපත් කරපු සංවේදී කාරණා ශ්‍රේෂ්ඨාධිකරණයද පිළිගන්න තියෙන වාචාලකමකට කතා කළ වැඩක් නැහැ. කරුණා කරලා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒකේ බරපතලකම ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව අද පුස්තකාලෙන් අරගෙන වහම කියවන්න කියලා මම එතුමාගෙන් ඉල්ල හිටිනවා. අපි පින් දෙන්න ඕන මනෝහර සිල්ව ඇතුළු ඒ නීතිච මණ්ඩලයට මේ මහ ඔන්න මේ 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 පනතේ නිර්දේශ රාජ්‍ය ආයතන මහ බැංකුව ස්වාධීන කිරීම පළවෙනි එක ප්‍රතිදස්තර පරද මන් දන්නේ IMF එකද නැද්ද කියලා. ඒකනත් විශාල මානව හිංකම් පිළිබඳ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට තේරෙන විදිහට නම් අද ප්‍රතිත්‍රස්ත පනත නිසා රාජ්‍යයට ලැබෙන්න තියෙන ණයත් නොලවෙන්න පුළුවන්. අද මම දන්නවා බ්‍රිතාන්‍ය මානව හිමිකම් සංවිධාන රසක් මේ සම්බන්ධයෙන් ලියලා තියෙනවා. මම හිතනවා ජනාධිපති තුමා රන්ලික මුසිමරි තුමා ඒක දන්නවා. එතුමා මම හිතන එක පස්සට දැනේ කියලා. IMF ගැන මම හිතුවා ඇත්තටම ජනාධිපති තුමා මේකට කැමති උනාද කියලා. මොකද එතුමා අපිත් එක්ක පුද්ගලිකවත් කතා කරලා තියෙනවා. හිතාගන්න තමාරු. මේ වගේ එකක් ගේද්දි කියලා. අද අපි නොහිටින්න අපි කියන්න කැමති මේ පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වෙනවා. කිසිම වග විභාගයක් නැහැ, විචාරයක් නැහැ, වගකීම්ක් නැහැ දාණ්ඩු පක්ෂේ. කැබිනට් එක කියන්නේ තනි පුජ්‍යලයක විතරයි. ඒක ඇමති කෙනෙක්වත් කැපිලා පෙන්නේ නැහැ, ජනාධිපති විතරයි කැපිලා පෙන්නේ. අද මේක කියලා තියෙන්නේ IMF ന്യാයපත්‍රයෙන් රණල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වෙන නිසා IMF එක කියපු ය මොනවද? රාජ්‍ය ආයතන විකිණීම. මම අද කියන්න කැමති IMF මෙතුමා මන්ත්‍රීලා කීප දෙනෙක් අහුවා උත්තරේ කියලා. රාජ්‍ය ආයතන ගොඩ ගන්න පාරවල් තුනක්
තියෙනවා. පළවෙනි පාර තමයි විනාඩි 2ක කාලයක්.
සමාජවාදී රාජ්‍ය මේ සභාවටම මගේ කාලේ තව විනාඩි 4ක් තියෙනවා. මම මේක බලාගෙන ඉන්නේ.
විනාඩි 2යි.
ගරු සභාපතිතුමනි මම කියන්න කැමති මේ අවස්ථාවේදී ක්‍රම කීප තුනක් තියෙනවා. පළවෙනි එක සමාජවාදී රාජ්‍ය ක්‍රම. ඒක අසාර්ථකයි කියලා, ඒක ප්‍රතිව්‍යුහගත වෙන්න ඕන කියලා චීනෙත් පිළි අරන් තිනු, සෝවියට් දේශයත් පිළි අරන් තිනු. අපි කවුරුවත් එතන වාද කරන්න යන්නේ නැහැ. දෙවැනි එක පෞද්ගලීකරණය නව ලිබරල්වාදය. අද නව ලිබරල්වාදයේ වැරදි කියන්නේ අපි කවුරුවත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ. එයා කිව්වා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට අපි එදා කියපු පාර නෙවෙයි, අද ජාතිකවාදී ප්‍රවේශයක් අපි ගන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ. අද යන පාර පිළිබඳව කොන්සර්වේටිව් පක්ෂ විචේනයක තමයි මම දැක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පෙරදා කියලා තියෙනවා. එනෝ මේ ගනලා තියෙන රනිල් වික්‍රමසිංහ මහතා නව ලිබරල්වාදී පාර. ඒ කියන්නේ රාජ්‍ය ආයතන කිසිම වගකීමකින් තොරව රජයේ අපේ රාජ්‍ය ස්වෛරීත්වයට සංවේදී රටේ ස්වෛරීත්වය බල ටෙලිකොම් ආයතනේ. අපිට එක ටෙලිකොම් ආයතනය ඇතුළත තියෙන ටෙලිකොම් පෞද්ගලික ටෙලිකොම් ආයතන තියෙනවා. අපේ කේබල් පද්ධති, අපේ තොරතුරු සියල්ලම අපි ආපහු දෙන්න යනවා. අපි ජපානයත් එක්ක ගිවිසුමක් අත්සන් කළා ටෙලිකොම් එකේ 2002 2004 එතුමයින කාලෙම යම් කිසි දෙයක් කරා. එතකොට ඒ 33 අපි දුන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒ කියන්නේ විදේශීය සමාගම් එක ඒකපද්දෝ මේකට විසඳුම් දෙන්න අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක කරමු අපි. මම අද යෝජනා කරන විකල්පයක් අහනඳ මොකද්ද මේ විකල්පය? විකල්පය තමයි මේක දේශපාලනීකරණයෙන් අයින් කරන්න. මේ රාජ්‍ය ආයතන සියල්ලම දූෂණය වෙලා තියෙන්නේ. සභාපතිලා අරක මේක පත් කළා දේශපාලන නූගත් දේශපාලන හෙන්චයියෝ කිසිම රාජ්‍ය ආයතනයක් කරන්න දෙන්නේ නැහැ. පගාව ගන්නවා, තක්කඩියෝ, හොරු ඇමතිලා අල්ලස් තරම් දෙනවා. මෙන්න මේක නවත්තන්න IMF එකේ යෝජනාවක් තියනවාද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවට පස්සේ ඔය කිරිමණ්ඩලේ සාර්ථකව කරගෙන ගියා. ඒක සභාපතිය පෙන්නවා. කවුද පෙන්නේ? හිටපු ඇමති. එතකොට මෙන්න මේක කොයි ආණ්ඩුව තිබුණත් පහුගිය වකවානුවේ පළවෙනි කොන්දේසිය අපි IMF එකට උපදෙස් කැමති දේශපාලනීකරණයෙන් රාජ්‍ය ආයතන නිදහස් කරන්න ඕන. මම ඊළඟ යෝජනාව මගේ කරු සභාපතිතුමනි. ඉතාල වැදගත් යෝජනාවක්. අද මේ රාජ්‍යන් කඩාවත ග්‍රීසිය, ආජන්ටිනාව, ඉන්දියාව ඉතා සාර්ථකවත් හදබලු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ජනතාවට දෙන්න. කවුද මේ ජනතාව කියන්නේ? ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් ඉංජිනේරුවන්ට සහ එහි වෘත්තිකයන්ට දෙන්න දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව කෝපරේටිව් සිස්ටම් කියලා අද එංගලන්තයේ පිළි අරන් තිනවා, ලේබර් පක්ෂය පිළි අරන් තිනවා, ජර්මනි ඩෙමොක්‍රටික් පක්ෂය පිළි අරන් තිනවා. මොකද කෝපරේටිව් සිස්ටම් එක කියන්නේ මේ අපේ තියෙන සමුපකාර ක්‍රමය නෙවෙයි. ඒ කියන්නේ ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් එක්ක වෘත්තිකයන් එක්ක අහුවෙලා ආයතන ගොඩනගන පිළිවෙලා. ඒ අනුව ලංකාවේ ජනතාවට අත්‍යවශ්‍ය සියලුම ආයතන මේ විදිහට ගොඩනගන්න වෙන්නේ. මේක ඇති මගුලක් නෙමෙයි, මේක පට්ටබල් බොරු කොලකැල්ල. මේකට ඡන්දෙන එක විහිළුවා. මේකට අත්ත වශයෙන්ම කියනවා අපි සියලු දෙනාම එක්ක අහුවලා. අපි වගේ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉදිරිපත් කරපු තිරසාර සංවර්ධන ආකෘතියට මේ ලියවිල විරුද්ධයි කියලා මම කියන්න කැමතියි. මේ අවස්ථාවේ බය නැතුව මම කියනවා මේකට අපි ලියන්නට ඕන එක්සත් ජාතීන්ගේ සංවිධානයට. ඒ කියන්නේ අද උපාය මාර්ගිකව මේ රට යුද පිටියක් කිරීමේ වැඩ පිළිලයක් කියන්නේ කිසි කෙනෙකුට කිසිම අවබෝධයක් නැහැ මොකද්ද වෙන්නේ කියලා. ගුවන්තොටු වලට රජයට බරක් වෙලා තියෙන ඇත්ත තමයි. අපි අහමු එතන ඉන්න වැදගත් උගත් මිනිසුන්ගෙන් මේක ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් කොහොමද කියලා. අපි ලෝකෙන් ණයගමු. අපි ණයාර මොකද කරලා තියෙන්නේ? කිසිම වැඩකට නැති ව්‍යාපෘතිය. ඒකෙන් හතරෙන් එකක් විතර හොරා කාලා තිනවා. එහෙම රටක් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට දැන් ජනාධිපතිතුමා කියනවා IMF යන්න අපකෝ 2017 ගිය 2015 2019 කියන්නේ IMF ගිය. චන්ද්‍රිකාගේ යුගය IMF ගිය. JR ගේ යුගය IMF ගිය. තමයින්ද රාජපක්ෂගේ යුගයත් IMF යුගයත් සාර්ථක වුණාද? අඩු ගානේ අර මිලි මං අමනුවත කරනවා නෙවෙයි, බුරුමේ මිලිටරි ජුන්ටාවක් රජ කරන රටකටත් වඩා මේ රට අද දුර්වලයි.
ඒක නිසා
අවසාන කරනවා. කරුණු කීපයක් කියන්න තියෙනවා. අද මේ රටේ බිත්තර ටික හදාගෙන වැඩපිළිවෙලක් තියනවාද? රටට ඇති වෙන සහල් නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් තියනවාද? රට වාශ පොහොර ටික හදාගෙන වැඩපිළිවෙලක් තියනවාද? මේ රටේ බලශක්තියට හිරුවෙලියයි සුළඟෙන් උත්තරයක් තියනවා විද්‍යාත්මකව. ඒකට වැඩපිළිවෙලක් තියනවාද? පෙට්‍රල් තෙල් වලින් හැදුවම රුපියල් 100යි. හිරුවෙලියෙන් හැදුවම රුපියල් 37යි. ඒ ප්‍රතිපත්ති වෙනස් කරන්න කියලා මේ කියලා තියෙනවා. තිරසාර සංවර්ධනයේට ලෝකෙම යන්න කතා කරන වෙලාවේ දියුණු ජර්මනිය වගේ හැම රටක්ම ජපානය වගේ රටවල් සීළු දෙනාම අද පිළි අරන් තියෙනවා. ඒ රටවල් ඇතුළේ තියෙන සම්පත් මත අපි ගොඩ නැගෙන්න
ඕන.
ගරු සභාපතිතුමා අවසාන කරන අන්තිම තප්පර 30 මේ රට ගොඩ ගන්න පුළුවන්. අර කවුද ඇමති මන්ත්‍රී කෙනෙක් වගේ රනිල් වික්‍රමසිංහතුමාට කියලා ඔබතුමාට අවශ්‍ය නම් දැනුගත් මිනිස්සු වෙනුවෙන් ගෙනලා කතා කරන්න. මේ මේකෙන් වෙන්නේ මේ වැඩෙන් කරන්නේ එකම දෙයයි. මම දන්නෝ රනිල් වික්‍රමසිංහතුමාගේ මොළය. එතුමාට ඕන ඉක්මනින් ජනාධිපතිවරණයක් ඇඳවලා පොඩි මැජික් එකක් කියලා එතුමාගේ චෙස් එකක් ගහලා ජනාධිපතිවරණය තියලා දිනන්න. හැබැයි මතක තියාගන්න අවුරුද්දක්වත් එතුමා දිනුවත් දැන් කට්ටියම පොට්ටුවේ නැහැ. එතුමාට ජනාධිපතිවරයා හැටියට තෝරගෙන තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මීට වඩා බරපතල අගාධයකට විනාශයකට මේ රට යනවා. ඊළඟ එන කැරල්ල ඔය ගොම්පාත් කැරල්ලක් නෙමෙයි. මේ විදිහට නම් රට යන්නේ ඇත්ත කරල්ලකට. අපි නායකත්වය දෙන සූදානම් කියමින් මගේ කතාව අවසන් කරනවා.
මොයි සුදිගරු ස්වාමීන් වහන්ස, ඊළඟට ගරු අකිල එල්ලාවල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
මුලාසනය වුණ ගරු සභාපතිතුමනි, අපේ පූජ්‍යතුරුලිය ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ මේ IMF වැඩසටහන පිළිබඳ පරමාර්ථක කරුණු ඉදිරිපත් කරත් බොහොම වෛරයෙන් දෝෂයෙන් දේශයෙන් තමයි උන්වහන්සේ අදහස් ප්‍රකාශ කරේ. ඒක උන්වහන්සේගේ අයිතිය. නමුත් ඔබ වහන්සේ මම හිතන්නේ මේ කරුණ දන්නේ නැහැ. නැනේ ඔබ වහන්සේ පොඩ්ඩක් ඉන්න, මගේ අවස්ථාවනේ. ඒ මාර්ගකද
පොයින්ට් එක
මේ
point of order. මගේ කතාව සම්බන්ධයෙන් වෛරෙන් දේශයෙන් නෙවෙයි, මගේ කරුණු සම්බන්ධයෙන්. මම වෛරෙන් මම හයියෙන් කතා කරනවා, මගේ හැඟීම් ප්‍රකාශ කරනවා කියන්නේ මේ ආණ්ඩුවේ මිනිසු ගැන මට කිසිම වෛරයක් නැහැ. ඔබතුමන්ලා අපි එක්කහු වෙන්න ඕන, මේ රටේ සියලු දෙනාම එක්කහු වෙන්න ඕන කියන එක ගරු සභාපතිතුමනි මගේ අදහස. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ මේ විපක්ෂයේ කිසි කෙනෙක් ගැන මගේ වෛරයක්
නැහැ.
මම මගේ කාරණේ ඉදිරිපත්
මම කිව්වේ ඔබ වහන්සේගේ අයිතිය කියලා මං කිව්වේ. නමුත් ඔබ වහන්සේට මම හිතන්නේ අමතක වුණා. මේ අපි 17 වෙනි වතාව තමයි මේ IMF එකට යන්නේ. නමුත් 16 වතාවක් අපි IMF එකට ගියේ ගරු සභාපතිතුමනි අපිට ණය ගෙවා ගන්න බැරි හින්දා නෙමෙයි. නමුත් අපේ විදේශ සංචිත ස්ථාවර බාය අඩුංචින් තමයි අපි IMF වලට ගියේ. නමුත් සමහර අවස්ථාවලදී මම හිතන්නේ 16 වතාවෙන් 6 වතාවක්ම IMF ප්‍රෝග්‍රෑම් එක අතරමඟදී ඇග්‍රීමෙන්ට් එක සම්පූර්ණ කරගන්න බැරි වුණා. සමහරක් ආට මම හිතන්නේ මේ 1965 ජූනි 15 වෙනිදා ඉඳන් මේ දක්වා 16 වතාවක් අපි IMF ට ගිහිලා තියෙනවා. ඒතර IMF එකේදී අපි අපිට ලැබෙන්න තිබුණු මුළු මුදලම ඇවිල්ලා මම හිතන්නේ ඩොලර් බිලියන 3.5ක් වගේ මුදලක්. නමුත් ඒ මුදල කවමදාවත් සමහර අවස්ථාවලදී 16 වතාවෙන් 6 පාරක් වගේ ප්‍රමාණයක් මේ IMF ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණා. මොකද මේ අවස්ථාව තමයි අපිට කරුණු දෙකක් විශේෂයෙන්ම ණය ගෙවන්න අපිට අපහසු වුණා. ඒ වගේ විදේශ අංශ අපිට නැති වුණා. ඉතින් මේ නිසා තමයි මේ වතාවේ තියෙන මේ IMF එක ඒකාබද්ධ වීමේ තියෙන වැදගත්කම. ඉතින් ඒක නිසා මේ සියලු දෙනාම විපක්ෂයේ මන්ත්‍රීන් සියලු දෙනාම කතා කරනවා මේ IMF එකට සමහර කට්ටිය ගියේක හොඳයි කියනවා. නමුත් හොඳයි, නමුත් මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ කියනවා. නමුත් අපේ මුදල් අමාත්‍ය රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා වගේ එහෙනම් විකල්පයක් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මෙච්චර කාලයක් මේ ගැන කතා කරනවා. නමුත් කවුරුත් කිසිම කෙනෙක් කිසිම දේශපාලන පක්ෂයක් කිසිම දේශපාලන නායක විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් විවේචනය කරන්න ලේසි. මේවා ක්‍රියාත්මක කරන එක තමයි අමාරු. නමුත් අපි මතක තියාගන්න ඕනේ අපි ඉන්නේ කොහෙද කියන එක. අපි ඉංගලන්තේ, ඇමරිකාව, ජපානය වගේ රටක නම් මේ ගැන අපිට විවේචනය කරන්න පුළුවන්, IMF ගන්න එපා කියන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මේ වෙලේ අපි ඉන්නේ බොහොම තීරණාත්මක අවස්ථාවක. මේ වෙලේ අපිට තීන්දුව තීරණ ගන්න බෑ. මොකද අපි ඉන්නේ ළිඳ ඇතුලේ. මේ ලින්ද ඇතුළේ ඉන්න අපි ලින්දෙන් එළියට එන්න නම් අපිම මේකෙන් එන්න උත්සාහ කරන්න ඕනේ. අපි කොහොමද මේ අවස්ථාවේදී ණයක් නැවත IMF සංවිධානයේත් එක්ක ඒකාබද්ධ වෙන්නේ නැතුව අපි කොහොමද තනින් අපි සෝ උත්සාහයෙන් ගොඩ එන්නේ? අපිට අතක් ඕනේ. අපි පුද්ගලිකව අපේ පුද්ගලික ජීවිතත් එක්ක බැඳුණත් අපි ණය අරගෙන අපි බැංකුවට ණය වෙලා අපි ආර්ථික වශයෙන් අපි ව්‍යාපාරයක් කියන්නේ අපි ව්‍යාපාරයේ ආර්ථික වශයෙන් බැංකුව මේ බැංකුවල තියෙන අවස්ථාවකදී නැවත අපි බැංකුවට කියලා අපි ණයක් ඉල්ලනවා අපිට මේකෙන් ගොඩ එන්න අවස්ථාවක් දෙන්න කියලා. එතකොට ණය බැංකුව කල්පනා කරනවා හරි මුට ණයක් දුන්නොත් අඩුගාඩු මේ ණය ප්‍රයෝග කරගෙන හරි තමන්ගේ ව්‍යාපාරය නැවත ගොඩ ගන්න උත්සාහ කරයි කියලා. ඉතින් එහෙම තමයි මේ IMF ඒකත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට කරන්න වෙන විකල්පයක් නැහැ මේ අවස්ථාවේදී. එතකොට අපි මේ අවස්ථාව කල්පනා කරන්න ඕනේද මේ IMF ට යන්නුනේ ඇයි කියන එක. දැන් මේ කවුරුත් කොවිඩ් වසංගතය ගැන කතා කරන්නේ නැහැ. නමුත් කොවිඩ් වසංගතයේදී අපිට රුපියල් දීලා මේ එන්නත් ගේන්න හැකියාවක් නැහැ. අපිට ඩොලර් අපේ සංචිත පාවිච්චි කරන්න සිද්ධ වුණා මේ එන්නත් ලංකාවට ගෙනෙන්න. ඒ එන්නත් ගෙනාවපු ඉඳන් තමයි අදටත් අපේ අල්ලපුරට ඉන්දියාවෙත් අදත් මේ වෙනකොට නැවතත් කොවිඩ් වසංගතය පැතිරෙනවා. නමුත් අදටත් අපිට හැකියාව ලැබිලා තියෙන්නේ අපේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් උනේ මේ කොවිඩ් වසංගතය දිගෙනාපු එන්නත් නිසා. ඒ කවුරුත් කතා කරන්නේ නැහැ දැන්. කාට ඔක්කොම අමතක වෙලා. සා මෙහෙම අපි කතා කරන්නක අසාධාරණයි. රටක් කැඩිට ගත්තාම ජාතියක් කැඩිට ගත්තාම අපි ශූද්‍රාගේ වක්කීමක් තියෙන ඉදිරි પરම්පරාව වෙනුවෙන් රටක් ආරක්ෂා කරලා යන්න. නැත්නම් අපි දෙමෝපිය වැඩි හිටිය හැටියට අපේ වගකීම ඉෂ්ට කරාද කියලා කවදාද දවසක අපේ දරුවෝ අපෙන් ප්‍රශ්න ගන්න පුළුවන්. ඒ නිසා මේ ආර්ථික වශයෙන් ගොඩබසු රට නැවත ගොඩ ගන්න ඒක අපේ මේ 225 විතරක් නෙමෙයි මේ රටේ ඉන්න 2.3 ලක්ෂ ජනතාවගේ යුතුයකම කාවක් කියව බඩ පත් වෙනවා. ඒ නිසා මේලිදී අපිට ඒ ඒ කරුණ අමතක කරන්න බෑ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය. කොවිඩ් වසංගතය නිසා අපේ අපනයන කර්මාන්තය කඩාවැටුණා. අපේ කර්මාන්ත ශාලා වහන්න සිද්ධ වුණා. කර්මාන් ශාලාවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වුණා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ලංකාවට ආවේක අඩු වුණා. ඉතින් මේවා අපිට අමතක කරන්න බෑ. ඒතර විදේශ ණය ගෙවන්න තිබ්බ ණය ගෙවන්න අපිට සංචිත භාවිතා කරන්න සිද්ධ වුණා. මේවා නිසා තමයි අපිට මේ නොහිතපු විදියට අද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නලා තියෙන්නේ. අමතක කරන්න එපා මේ වෙන විට ඇමරිකාවේ ජනතාව 47%කින් තමන් ඇඳු මේ රෙදිපිලි මිලදී ගැනීම අඩු කරලා තියෙනවා. වස්ත්‍ර සඳහා වියදම් කිරීම 47% අඩු කරලා දෙනවා. ඇයි? එතුමන්ලගේ ණය පොලි අනුපාතය වැඩි වෙලා මේ රෙන්ට්ස් වැඩි වෙලා, ගෙවල් වල රෙන්ට්ස් වැඩි වෙලා, කුලී වැඩි වෙලා, ඒ වගේම විදුලි බිල වැඩි වෙලා, වතුර බිල් වැඩි වෙලා මේ ලෝකේ හැමතැනම මේ තත්ත්වය උදා වෙලා. එතකොට මේ ඇමරිකාවේ මේ 47% ජනතාව රෙදිපිලි සඳහා මුදල් වියදම් කරන්නේ නැහැ කිව්වොත් අපිට වදින්නේ කොහොමද? මෙන්න මේ වෙනකොට ඊයේ පෙරේදාත් කහවත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් මම නිවැරදි නම් මම හිතන බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් ෆැක්ටරියක් වැහුවා. ඒ වගේ ෆැක්ටරිස් තුනක් වගේ මාසේ. මොකද වැඩ නැහැ. ඇඳුම් මහල වැඩක් නැහැ. යවන්න තරක් නැහැ. මේක නිසා මේ ප්‍රධාන රටවල් ලෝකෙ දින ප්‍රධාන රටවල මෙවැනි ආර්ථික අර්බුද එනකොට අද ඉතාලියේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ වගේ ප්‍රධාන රටවල මේ වගේ ආර්ථික අර්බුද එනකොට අපේ වගේ පොඩි රටවල නිකම් මේවා පහර වැදලා ඉවරයි. ඒ වගේම යුක්‍රේන මේ රුසියානු යුද්ධය ඒවා අපිට අමතක කරන්න බෑ. මේවා යථාර්ථය. මේවා අපිට පාලනය කරන්නත් බෑ. මේවට පාලනය කරන්න බෑ. අපේ වගේ රටවල වලට අපි කොහොමද පාලනය කරන්නේ? නමුත් මෙව්වට අපි මූණ දෙන්න ඕනේ. ඒ මූණ දෙනවා කියන්නේ අපේ රටේ තියෙන සංචිත, අපේ රටේ තියෙන ණය ප්‍රමාණය වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගොඩ එන්න නම් මේ අනිවාර්යයෙන්ම මේක මම හිතන්නේ කාලෝචිතම වැඩසටහනක් තමයි මේ IMF ව්‍යාපාරත් එක්ක බද්ධ වීම. ඉතින් මේ සඳහා මම ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, ඒ වගේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ඒ වගේම අපේ සියලුම රාජ්‍ය මුදල් රාජ්‍ය අමතිවරු රාජ්‍ය අමාත්‍යංශකවදලින් රාජ්‍ය අමාත්‍යවරුන්ට, ඒ වගේම මහා බැංකු අධිපතිතුමා ඇතුළුවේ කාර්යමණ්ඩලයට, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළුවේ කාර්යමණ්ඩලයට. මොකද මෙතන තියෙන විශේෂත්වය තමයි මේ IMF වැඩසටහන මෙතරම් ඉක්මනටම ක්‍රියාත්මක කරන්න අපිට හැකියාව ලැබුණේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන බලය දුන්නා මහා බැංකුවටත් මුදල් අමාත්‍යාංශයටත්. මේක ඔබතුමාලා දන්න විදිහට, ඔබතුමාලාගේ තියෙන පරතභාවය, ඔබතුමාලාගේ තියෙන විශේෂ දැනුමත් එක්ක ඒක ආබද්දලා වැඩ කරන්න මට ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න කියන එක තමයි එතුමා කිව්වේ. නමුත් ඒ විදිහට මෙතුමා කරා දේශපාලන ගිලිගැම් කවුරු කරේ නැහැ. ඒ නිසා ඒක ප්‍රතිඵලයක් හැට තමයි මෙතරම් ඉක්මනට අපිට IMF අරමුදලේ සහතිකය ලැබුණේ. මොකද මේ IMF අරමුදලේ දෙන සහතිකය මේකේ තියෙන මේ ඩොලර් බිලියන 3 ද අපිට වැදගත් වෙන්නේ නැහැ. ඩොලර් බිලියන 3 හම්බෙන්නේ අවුරුදු 4කින්. වාර 4කින් හම්බෙන්නේ. නමුත් ඒ වටිනාකම වෙන්නේ අද රටට විදේශ ආයෝජකයෙක් නැහැ. ඇයි විදේශ ආයෝජකයෙක් නැත්තේ? අපි බංකුවට රටක් කියලා හිතාගෙන ඉන්නවා. බංකුවට රටක් වුණා. මොකද අපිට විදේශ ණය ගවන්න බැරි වුණා. නමුත් විදේශ ආයෝජකයේ එන්න පටන් ගන්න මොකද මම උදාහරණයක් කියන්නම් මගේ ආසනයේ මම උත්සාහ කරා කේබල් කාර් ව්‍යාපෘතියක් දාන්න බලංගොඩ නොන් පෙරිල් වතුයා ඉඳන් වර්ල්ඩ් සෙන්ටර්කට බදුළු පාර ඉඳන් නමුත් ඒ අවස්ථාවේදී මේ ක්‍රයිසිස් එකට ඉස්සෙල්ලා ආයෝජකයෙක් කව චීන රටේ ආයෝජකයෙක් එතුමා ඒ සඳහා සියලු කැමැත්ත එතුමා වියදම් කළා රටේ සත පහක්වත් මුදල් ගන්න නැති විදිහට එතුමාගේ මේ මේ ආයෝජනය රට ලබා දීලා අවුරුදු 30ක PPP එකට යන් කියලා කතා කරලා තිබුණා. මම ඒ පිළිබඳ සංචාරක අමාත්‍යාංශයටත් ගියා, ඒ වගේම ටූරිස්ට් බෝඩ්ටත් ගිහිල්ලා මේ පිළිබඳ දැනුවත් කරා. නමුත් අද වෙනකොට ඒ ආයෝජක ලංකාවෙන් බැහැරලා ඉවරයි. නමුත් අද අපේ ආර්ථික ශක්තිමත් වෙන අවස්ථාව වුණත් දැන් කතා කරා තාම කියන තව පොඩ්ඩක් බලමු. තමුන්නාසලාගේ ආර්ථිකය දැන් තිබ්බට පොඩ්ඩක් හොඳයි. නමුත් දේශපාලන ස්ථාවරභාවයකට ඇති වෙන්න ඕනේ. සියලු පක්ෂ එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ කියලා. ඒ නිසා මේ වගේ මේ IMF එකේ IMF අරමුදලේ මේ කොළ මේ නැත්නම් අපිට අනුමැතිය ලබා දීම තුලින් මේ විදේශ ආයෝජක බලන් ඉන්න විදේශ ආයෝජක අපේරට ආයෝජන කරන්න අද කැමැත්ත පළ කරන්න පුළුවන් තව මාසයක් දෙකක් යනකොට අපිට ඒ විශ්වාසය තියෙනවා. එතකොට විදේශ රටවල් වලින් විශේෂයෙන්ම අපිට ජපානය කොරියාව වගේ රටවල් වලින් අපිට ඉල්ලුමක් තිබුණා අපේ මේ මේ රැකියාව විරුද්ධ තරුණ තරුණියන්ට ඒ රටවල් කියලා රැකියා කරන්න. නමුත් ඒකත් මේ තත්ත්වය උඩ නැති වෙලා ගියා, පහ වෙලා ගියා. ඒ නිසා මේවා නැවත ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මේ වෙලේදී මම ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම අපේ විපක්ෂ දේශපාලන නායකින්ගේ මේ වෙලේ ජනාධිපත්‍යව පුන පුලා හැම වෙලේම කියනවා. එකතු වෙන්න. දේශපාලන පක්ෂතරලෙන්න ඕනේ නැහැ. නමුත් රටක් කැටියට, ජාතියක් කැටියට අපි ගොඩ එන්න නම් පස්සේ දේශපාලනය කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. අපේ දුගී ජනතාව අපි දන්නවා ඒ කාලයක් තිබුණා දවසට කන්න එක වේලයි. නමුත් ඒ අවස්ථාවේදී අපේ තිබුණු ප්‍රතිපත්තිමේ තීඳු තීරණ ගැනීම නිසා ජාත්‍යන්තර අපිට ගොඩක් ආධාර උපකාර කරා. අපිට ආහාර ද්‍රව්‍ය වුණා මේ දුගී ජනතාවට, ඒ වගේම මේ නොමිලේ ඉන්ධන ලබා දුන්නා කෘෂිකර්මය සඳහා මේ ආකාරයෙන්, ඒ වගේම විශේෂයෙන් NGO ආයතනයක් රෙඩ් ක්‍රොස් ආයතනයේ වතුකම්කරුවන් සඳහා මූල්‍යම ප්‍රතිපාදන ලබා දුන්නා, ආහාර භාණ්ඩ ලබා දුන්නා. ඉතින් මෙවුව ඇත්තටම උනේ මේ අපි ගෙන යන වැඩසටහන ගරු ජනාධිපත්‍ය ප්‍රමුඛ රජය ගෙන යන වැඩසටහන අනුමත කරා ජාත්‍යන්තරේ. සා මේ වෙලේදී අපි ජපෙන්නෙක් බවට පත්ලා ඉන්නවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ පොතේ තියෙන්න පුළුවන් වැරදි ඕන තරම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ වෙලේ අපි අඩුපාඩු කතා කර කර ඉන්නවද? නැත්නම් අපි මේ හම්බෙන අවස්ථාවෙන් රටක් කෙරෙන ජාතියක් කෙරෙන ප්‍රයෝජනයගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවාද කියන එක තීන්දුව ගන්න ඕනේ මේ රටේ ජනතාව. මේ 225 විශේෂයෙන් 225 බෞතරයක් මේ තීන්දුව ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන අපිට යන්න බෑ. සා ගරු සභාපතිතුමනි, මට කාල ලබා දී විශ්ුද්ධි වගේම අපි දන්නවා උද්දමනේ මේ වෙන විට 80% ගිය උද්දමනේ 44% බැහැලා තියෙනවා. ආහාර උද්දමනේ අඩු වෙලා තියෙනවා, ආහාර නෝන උද්දමනේ අඩු වෙලා තියෙනවා, ප්‍රවාහන උද්දමනේ අඩු වෙලා තියෙනවා. ඉතින් මේවා හොඳ ලක්ෂණ. නමුත් අර අපේ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කර ආකාරයට මේ මේ අවස්ථාවේදී මේ වාතාවරණය විසුදු වාතාවරණයක් නැත්තම් මේ 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 උද්ඝෝෂණයි හර්තාලුයි මේ අරගලයි තිබ්බොත් එහෙම මේ தත්ත්වය නැවතත් ඇකිලෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක තමයි ප්‍රායෝගික தත්ත්වය. ඒ නිසා මේවා නැතුව අපිට ඉදිරියට ගමන් කරන්න අපි සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉන්නේ ස්තුති.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මිලකට ගරු අජිත් මාන්නම් පෙරමන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
7යි. ගරු මුලසඳුර මන්ත්‍රීතුමනි, IMF එකට ගිහිලා ණයගත් එක ගැන අපි සතුටු වෙනවා. මොකද අපි කලින්ම ඔක කිව්වා මේ රටේ තෙල් පෝලිම් වල සෙනඟ මැරෙන්නේ ඉස්සෙල්ලා, ලයිට් කපන්නේ ඉස්සෙල්ලා, විදුලිය විසන්දි වෙන්නේ ඉස්සෙල්ලා. අපි කිව්වා IMF එකට ගිහිල්ලා මේ තත්ත්වය රටට ඇති නොවෙන්න, මේ රටේ බංකෘත් භාවය ඇති නොවෙන්න මේක විසඳගන්න කියලා අපි යෝජනා කරා. එතකොට ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටියම අපිට විහිළු කරා IMF එක රක්ෂක බවට පත් කළා. නමුත් අද කොහොම හරි ගිහිල්ලා පරක්කු වෙලා හැබැයි. හැබැයි එදා ගියා නම් කොන්ද කෙලින් තියාගෙන IMF එකට යන්න තිබ්බා. නමුත් අද යන්න වෙලා තිබිච්චේ අපි මේ ගියේ දැන් පරක්කු වෙලා යනකොට අපි බංකෘත් රාජ්‍යයක් බවට පත් කළාට පස්සේ, ප්‍රකාශ කළාට පස්සේ තමයි අපි IMF එකට ගියේ. ඒ හින්දා තමයි අපිට වැරදි කොන්දේසි වලට එකතු වෙන්න සිද්ධ වුණේ. ඒ වගේම අපි 16 වතාවක් IMF ගිහින් තියෙනවා. හැබැයි බංකෘත් රටක් වුණාට පස්සේ නෙමෙයි මේ ගියේ. ඒ 16 වතාවම ගියේ හොඳ රටක් විදිහට, සාමාන්‍ය රටක් විදිහට තියෙද්දි. හැබැයි එහෙමනම් අපිට හිතන්න ඕනේ මේ 16 වතාවම අපිට ක්‍රියාත්මක කරලා රට අපි හිතපු තැනට යන්න බැරි වෙන්න හේතු මොනවද? එහෙම නැත්නම් අපි මේ රට ගොඩනැගීමට මේ 16 වතාවේ අපෝසත් උනේ ඇයි කියන එක අපි හිතන්න ඕනේ. එහෙනම් අපි කියනවා මේ රජය 17 වෙනි වතාවටත් 18 වෙනි 17 වෙනි වතාවටත් දැන් ගියා 18 වෙනි වතාවට නොයන්න පහුගිය දේවල් ඉගෙනගෙන ඒකෙන් පාඩම් ඉගෙනගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි මේකට එකඟ වෙන්න නම් අපිට ආයි නොයා රට ගොඩනගා ගැනීමට හේතුනේ හේතු මොනවද? එහෙනම් කලින් අපිට වෙච්ච වැරදි මොනවද කියන එක අපිට හෙළිදරව් කරන්න ඕනි මේ වැඩපිළිවෙලක් යනවනම්. ඒ වගේම අපි හිතා 2018 අපි යහපාල රජය මේ ආණ්ඩුවට බාර දෙනකොට මේ ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට රට බාර දෙනකොට අපිට 2018 දෙසැම්බර් 31 වෙනිදා US ඩොලර් 6.9 බිලියන් අපිට සංචිතයක් තිබ්බා. රත්තරන් US ඩොලර් මිලියන 819ක් තිබ්බා. මේ අවුරුදු දෙකහමාර තුල මේ සල්ලි ටික නැති වෙලා ගියා. එතකොට මේකට උනේ මොකද්ද? එහෙමනම් අපි ඒකෙන් පාඩම ඉගෙන ගන්නවද? ආයි ගිහිලා මේ ඩොලර් මිලියන 2.9ක් ගෙනල්ලා මේ ටිකම නේද අපිට වෙන්නේ? 6.9 අවුරුදු දෙකහමාරකින් නැති කරගත්තා නම් විනාශ කරගත්තා නම් 2.9ට මොනවද වෙන්නේ? ඒ හින්දා ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ රජය ක්‍රියාත්මක කරන මේ රාජ්‍ය ආදම පෙන්වන වැඩපිළිවෙලට අපි විරුද්ධයි. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගෙන් පඩියට බදු අය කරලා එහෙම නැත්නම් බැංකුවල පොලිය වැඩි කරලා රාජ්‍ය සේවකයන් නැතිම නැති කරලා රාජ්‍ය සේවකයන්ගෙන් දුවන ආණ්ඩුවක් බවට පත් කරනයි මේ ආණ්ඩුව ලැකලා ඇස් තියෙන්නේ. මොකද අනිත් කර්මාන්ත අනිත් රාජ්‍ය ආදායම් කඩලා ගිහින් තියෙනවා. IMF ලෝන් එක අරගෙන ඒ අනිත් ආදායම් රාජ්‍ය ආදායම් ලැබෙන ව්‍යාපෘති ශක්තිමත් කිරීමට යම් වැඩපිළිවෙලක් ගෙනල්ලා තියෙනවද? එහෙමනම් මේකෙන් අපිට මාධ්‍ය හරහා පේන්නේ මේකෙන් රාජ්‍ය සේවකගේ පඩි ගැව්වා මතන පරණ ලෝන් ඇරියස් ගැව්වා ඒවෙන් නම් අපිට ආයෙත් IMF යන්න වෙනවා. ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා මේ අපිට මේ තත්ත්වයට රට මේ අවුරුදු දෙකහමාරකින් වැටුණ හේතු අපිට ඉදිරිපත් කරලා ඒ ගැන සමීක්ෂණයක් කරලා වාර්තාවක් දෙන්න ඕනි කියන එක. එහෙම නැතුව ආණ්ඩුව නටන විදිහට අපි නටන්න ලෑස්ති නෑ. මොකද අපි IMF එක ණය ගන්න අපි කැමතුණත් IMF එක ණය හොඳයි කියලා අපි කිව්වත් හැබැයි ඒ ණය අරගෙන ක්‍රියා කරන ආකාරය රාජ්‍ය ආදායම් වැඩි කරන්න රාජ්‍ය සේවකගේ පඩියෙන් කපලා නම් ඒක හරියන්නේ නෑ. වෙනත් වලට ඉන්වෙස් කරලා නැත්නම් අන්තිමට වෙන්නේ මේ බදු ගෙවන රාජ්‍ය සේවකයන් රට හැරලා යනවා. ඒ වගේ පීඩනයටපත් වෙනවා. මොකද උගත් බුද්ධිමත් මිනිස්සු තමයි මේ බදු ප්‍රතිපත්තියට අහු වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ අය රට හැරලා යනකොට බදු අය කරන්න රාජ්‍ය සේවකයන් මේ රටේ නැති වෙනවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම කියනවා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ රජයේ මේ IMF එකට ගියා වගේම අපි ආණ්ඩුවට එකතු වෙන්න ලෑස්ති උදව් කරන්න ලෑස්ති කිරි ප්‍රශ්නයක් නැහැ. රට ගොඩනැගීමට ලෑස්ති. හැබැයි මේ අයගේ ප්‍රතිපත්ති හොඳ වෙන්න ඕනි. මේ අය දැන් එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා රාජපක්ෂ පවුලේ ඩොලර් පැන්ඩෝරා පත්‍රවලින් හෙවි වුණා ඩොලර් මිලියන 150ක් විතර පිට රටවල් වලට
US ඩොලර් විනාඩි 2ක කාලයක්.
හැබැයි ඒ සල්ලි ටික ගන්න වැඩිපුර සති දෙකෙන් අල්ලස් දූෂණ කොමිසම සති දෙකෙන් වාර්තාවක් දෙන්න කිව්වා. සති දෙකට දැන් අවුරුදු දෙකක් ගියා. කවුද ඒ ගැන කතා කරන්නේ? එහෙම වාර්තාවක් ආවද? Pearl Express නෞකාවෙන් බිලියන ඩොලර් බිලියන 6.4ක් වන් දීලා තිනවා. අදත් ඒක සූදුවක් බවට පත් කර වෙලා තියෙනවා. එහෙමනම් රජයේ මේ වගේ මේ බහිරවයන්ට මේකේ නීතිය අපි දකින්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනය විනිවිදභාවයකින් ක්‍රියා කරනවා කියලා අපි දකින්නේ නැහැ. විනීතිය ක්‍රියාත්මක කරන ආකාරය මීප ආයතනයත් එක්ක සම්බන්ධතාව පවත්වනවා කියලා අපි දන්නේ නැහැ. එක පොකුරකට එකතු වෙලා රටක් වෙනුවෙන් කටයුතු කරනවා කියලා දන්නේ නැහැ. එක එකනගේ පෞද්ගලික න්‍යායපත්‍රවල වැඩ කරනවා අපි දකිනවා. ඒ නිසා අපි කියනවා එහෙමනම් ඒව ගැන හොයන්න බැයි නම් තවත් ඒ වගේ බහිරවයන්ට මේ රටේ සල්ලි කොල්ලකට දෙනවා නම් මේ රටේ මුදල් කාබාසිනිය කරන්න දෙනවා නම් ඒවෙන් කොමිස් මුදල් ගන්න තවත් මේ රටේ ඉඩ දෙනවා නම් අදත් ඉඩ දෙනවා නම් මේ IMF ණය අරගෙන කතා කරන එක අපි තේරුමක් නැහැ. ඒ හින්දා අපි ආ රජයට එකතු වෙන්න ලෑස්ති මේ සඳහා වැඩපිළිවෙළ හදන්න. මේ රටේ රාජ්‍ය සේවකයන්ම බදු අය කරලා රට ජාති රාජ්‍ය ආදම් පෙන්වන්න නැතුව මේ වගේ හොර වංචා දූෂණ නැති කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන කියනවා. දැන් පහුගිය කාලේ නිව් ඩයමන්ඩ් නෞකාව මේ රටේ ලොකු පරිසර විනාශයක් කළා. ඒකෙන් වන්දි ගත්තද? ගත්තු වන්දිය වියදම් කරපු මුදලට සමානයි. මම වන්දියක් වශයෙන් අපි අරගෙන නැහැ. අපේ මුහුදට කරපු අලහබාණියට අපේ පරිසරයට කළ බලහබාණියට. එහෙමනම් ඒ සඳහා විනිවිදභාවයෙන් පේන කටයුතු කරන්න දැන්වත් කටයුතු කටයුතු කරන අදත් ඒ විනිවිදභාවය ගැන වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ඒකින්ද අපි IMF ලෝන් එක ගන්නවට කැමති වුණාට IMF එක සම්බන්ධ වෙන්නට කැමති වුණාට රජයේ දැන් වැඩපිළිවෙල ගැන අපිට සෑහීමකට පත් වෙන්න බැහැ කියන එක කියනවා. ඒ හින්දා කරුණා කරලා කියනවා මේ රටේ නීතිය අතට අරගෙන වැඩ කටයුතු කරන පුද්ගලයන් යම් වැඩකටක් එන්න කියලා. ඒ වගේම ගරු මූලාසෙන්ඩුරේ මන්ත්‍රීතුමනි අයවැය පරතරයක් මේ රටේ හැමදාම හැදුවා. ඒ හදපු එක තමයි අපිට උනේ අයවැය පරතරය හදනවා. එහෙනම් මේ රටේ නීතියක් හදන්න ඕනි. අයවැය පරතරයක් නැති වෙන්න ඕනි. එහෙම කරනවා නම් ලොකු එකඟතාවයක් තුල හැදෙන්න ඕනි. නීති හැදෙන්න ඕනි. අපනයන ආනයන පිළිබඳ ලොකු පරතරයක් පහුගිය දිගටම තිබ්බා මේ රටේ. ඒවා සීමා කිරීමේ නීති හැදෙන්න ඕනි කියන එක අපි කියනවා. එහෙමනම් මම කියනවා ඒ වගේ විතරක් නෙමෙයි. ඡන්දයක් ලං වෙනකොට විවිධ සහන දෙන්න ගිහිලා මේ රටේ අපේ රට ණයකාරයෙක් බවට පත් කරන වැඩපිළිවෙල නැති වෙන්න ඕනි. රටේ ලොකු මූල්‍ය විනයක් පැහැදිලි මූල්‍ය විනයක් ඇති කරන්න එහෙම කියනවා. ඒ හින්දා අවසාන වශයෙන් කියනවා මේ අවුරුදු දෙකමාරට උගත් පාඩ මේ වෙච්ච සිද්ධිය ගැන ඉගෙනගෙන ඒගොල්ලන් අධ්‍යයනය කරලා ඒ සඳහා ඇති වෙච්ච හිල් ඒ සඳහා ඇති ප්‍රශ්න निराකරණය කරන වැඩපිළිවෙලක් මේ යෝජනාවත් එක්ක එකතු කරලා අපිට දෙන්න අපි අත උසල එකගතාවය රජයට ප්‍රකාශ කරනවා කිමින් අපි නිහඬ වෙනවා.
නෝ මිස්ටර් ගර්මන්තුමනි මීළඟට ගරු SMM මුෂාරෆ් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
10ක්
කාලයක්. විනාඩි 10ක් සමා වෙන විනාඩි 10ක්.
தலைமை ஆசனத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, சர்வதேச நாணய நிதியம் அதனுடைய ஒப்பந்தம் தொடர்பான இன்றைய விவாதத்தில் எனக்கும் சந்தர்ப்பம் தந்தமைக்காக உங்களுக்கு நான் என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். முன்னாள் ஜனாதிபதி கோட்டாபய ராஜபக்சே அவர்கள் இருந்தபோது நாடு பொருளாதார ரீதியாக பல்வேறு பிரச்சினைகளுக்கு முகம் கொடுக்க தொடங்கிய காலகட்டத்தில் சர்வதேச நாணய நிதியத்துக்கு செல்லுங்கள், சர்வதேச நாணய நிதியத்துக்கு செல்வதன் ஊடாக மட்டும்தான் அதல பாதாளத்துக்கு விழப்போகும் நம்முடைய பொருளாதாரத்தை மீட்க முடியும் என்று இதே பாராளுமன்றத்தில் தற்போதும் அப்போதும் எதிர்க்கட்சியாக இருப்பவர்கள் அதிகம் அதிகமாக இங்கே பேசினார்கள். அவ்வாறு அப்போது பேசுகின்ற போது அரசாங்க தரப்பில் இருந்தவர்களில் பலர் இந்த சர்வதேச நாணய நிதியத்திற்கு செல்ல முடியாது, சர்வதேச நாணய நிதியத்திற்கு சென்று அவ்வாறான ஒரு ஒப்பந்தத்தில் நாம் கைச்சாத்திட நேருமாக இருந்தால் அவர்களால் விதிக்கப்படும் நிபந்தனைகள் மிக கடுமையானதாக இருக்கும், அது நாட்டினுடைய மக்களுக்குள் குழப்பத்தை உண்டாக்கும், ஏன் ஒரு அரசாங்கத்திற்கு எதிரான மனநிலையை மக்களுக்குள் தோற்றுவிக்கும், எனவே நாங்கள் நிச்சயமாக செல்ல மாட்டோம் என்று சொன்னார்கள். கேபினட்டிலே அமைச்சரவையில் இந்த விடயம் பேசப்பட்ட போது கூட இதற்கு நாம் சம்மதிக்க மாட்டோம் என்று பல அமைச்சர்கள் எழுந்து சென்றதையும் நாங்கள் கடந்த காலங்களில் பார்த்தோம். நிலைமை தலைகீழாக மாறியது. மிகப்பெரிய பொருளாதார பின்னடைவை நாம் சந்தித்தோம். கடந்த வருடம் ஏப்ரல் மாதத்தில் இது ஒரு வங்குரோத்தடைந்த நாடு என்பதாக இந்த நாடே பிரகடனம் செய்த ஒரு நிலை இருந்தது. கடன்களை மீள செலுத்த முடியாது என்று நாம் அறிவித்திருந்தோம். அதற்கு பின்னர் ஜனாதிபதியையும் கூட ஒரு போராட்டத்தின் ஊடாக மக்கள் போராட்டத்தின் ஊடாக ஜனாதிபதியும் தன்னுடைய பதவியை விட்டு போக வேண்டிய ஒரு நிலை ஏற்பட்டு அதன் பின்னர் இந்த பாராளுமன்றத்திற்குள் இருந்தவர்களில் யார் இந்த பொறுப்பை ஏற்கப் போகிறீர்கள் என்று கேட்கப்பட்ட போதும் மிகவும் பழுதடைந்த வாகனத்தை நாம் திருத்த முடியாது, வாகனம் மிக நன்றாக இருக்கின்ற பட்சத்தில் நாங்கள் அழகாக திருத்துவோம் என்பதாக சில மெக்கானிக்குகள் கூறினார்கள். ஆனால் இந்த வாகனம் எத்தகைய பழுதாக இருந்தாலும் பரவாயில்லை, நான் இதனை சரி செய்து காட்டுகின்றேன் என்று எம்முடைய தற்போதைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் எல்லோரும் இருட்டை திட்டிக் கொண்டிருக்கின்ற போது அவர் ஒரு வெளிச்சத்தை ஏந்தி வந்து இந்த பதவியை பொறுப்பேற்றார். அவர் பொறுப்பேற்றவுடன் IMF-க்கு செல்வதற்கான ஒரு தயார்படுத்தலை அரசாங்கத்திற்குள் முன்பு யார் யாரெல்லாம் எதிர்த்தார்களோ அவர்களுக்கு இதுதான் ஒரே வழி என்பதை அவர் எடுத்து எம்பியதோடு முழு பாராளுமன்றத்திற்கும் இந்த விடயத்தை எடுத்துச் சொல்லி IMF-இடமிருந்து உதவிகளை பெறுவதற்கான முயற்சிகளை செய்தார். அவ்வாறு அவர் முயற்சிகள் செய்த போது கூட IMF ஒருபோதும் உதவாது, இதற்கு முன்பு நாங்கள் பல தவறுகளை செய்திருக்கின்றோம், 16 முறை IMF இடம் சென்றிருக்கின்றோம், 9 முறைகள் அவர்களுடைய ஒப்பந்தத்தை பூர்த்தி செய்யவில்லை என்றெல்லாம் பல பழிச்சொற்கள் ஜனாதிபதி மீது வைக்கப்பட்டது. IMF-னுடைய ஒப்பந்தம் நிறைவேறாது என்றெல்லாம் பலர் ஆர்வம் கூறினோம். ஆனால் IMF-னுடைய ஒப்பந்தம் நிறைவேற்றப்பட்டது. அதன் முதற்கட்டமாக சுமார் 300 கோடியிலே 30 கோடி 30 லட்சம் பணம் இலங்கைக்கு IMF இப்பொழுது கொடுத்திருக்கின்றது. 2.9 பில்லியன் டாலர் என்கின்ற 6 மாதத்திற்குமான இந்த பணத்திலே 6 மாத நிபந்தனைகளை விதித்து அவர்கள் 4 வருடங்களில் 8 கட்டங்களாக இந்த 2.9 பில்லியன் டாலர்களை தருவதாக அவர்கள் உடன்பட்டிருக்கிறார்கள். 7 பில்லியன் டாலருக்கான ஒரு ஒப்பந்தமாக இந்த ஒப்பந்தம் இருக்கிறது. எனவே நான் கூறிய இந்த சுருக்கங்களில் இருந்து அரசாங்கமாக இப்போது இருப்பவர்கள், எதிர்க்கட்சியாக அப்போதும் இப்போதும் இருப்பவர்கள் என அனைவருமே சர்வதேச நாணய நிதியத்திற்கு செல்வதிலே உடன்பட்டவர்களாகவே இருந்தார்கள். இந்த நாட்டிலே எதை எடுத்தாலும் வெளிநாடுகளிடம் கடன் வாங்க வேண்டாம், வெளிநாட்டுடன் ஒப்பந்தம் வேண்டாம் என்கின்ற விடயத்தை பேசுகின்ற ஜேவிபி மக்கள் விடுதலை முன்னணி கூட சர்வதேச நாணய நிதியத்திடம் செல்ல வேண்டாம் என்பதான அழுத்தமான எதிர்ப்பை அவர்கள் பிரயோகிக்கவில்லை. ஏனென்றால் அதற்கு மாற்றான ஒரு வழிகளை அவர்கள் இந்த இடத்தில் இதுவரை முன்வைக்கவில்லை என்பது முக்கியமான ஒரு விடயம். எனவே எதிர்கட்சியாக இருக்கலாம், ஆளுங்கட்சியாக இருக்கலாம், நம் நாடு எதிர்கொண்டிருக்கின்ற நெருக்கடியில் இருந்து மீள்வதற்கு ஐஎம்எஃப்க்கு செல்வதை தவிர இன்னும் ஒரு உபாயம் வழி இருக்கிறது என்பதாக யாருமே சொல்லாத நிலையிலே ஐஎம்எஃப்க்கு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் தன்னுடைய முழு ஒத்துழைப்பையும் கொடுத்து ஐஎம்எஃப்க்கும் நாட்டிற்கும் இடையிலான ஒரு நெருக்கமான ஒரு உறவு நிலை ஏற்பட்டதன் பேரிலே இந்த நாட்டிலே மக்களும் இப்பொழுதும் மூச்சுவிட தொடங்கி இருக்கின்றார்கள். நாங்கள் ஜனாதிபதி மீது நம்பிக்கை இருக்கிறது என்பதாக பேசுகிற போதெல்லாம் ஜனாதிபதியையும் சேர்த்து பழித்துரைத்தவர்கள் எல்லோரும் இப்பொழுது இந்த நாட்டை இந்த சந்தர்ப்பத்தில் ஆள்வதற்கு மிக தகுதியானவர் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் தான் என்று எதிர்த்தரப்பில் இருந்தும் பல்வேறு ஒப்புதல்களை வழங்குகிற போது மகிழ்ச்சி இருக்கிறது. இப்போது இந்த ஐஎம்எஃப்னுடைய ஒப்பந்தம் சம்பந்தமாக நாம் பார்க்கிற போது 1950 நாங்கள் இலங்கை தேசம் இந்த 50 ஆகஸ்ட் 29 சர்வதேச நாணய நிதியத்திலே நாமும் ஒரு பங்காளராக சேர்ந்து கொள்கிறோம். 1965 முதலாவதாக கடன் பெறுகிறோம். 2016 இறுதியாக 16வது முறையாக கடன் பெற்றிருக்கிறோம். இப்போது 17வது முறையாக நாங்கள் ஐஎம்எஃப்னுடைய ஒப்பந்தத்தில் ஈடுபட்டு அதற்கான கடன்களை பெற தொடங்கி இருக்கின்றோம். ஜனாதிபதி அவர்களும் விருப்பத்தோடு கடன் பெற செல்லவில்லை. நான் பார்க்கின்றேன் மக்கள் விடுதலை முன்னணி சில இடங்களிலே விமர்சனம் செய்கிற போது கடன் பெறுவதனூடாக நாட்டை கட்டியெழுப்பலாம் என்று நம்பலாமா, இது எவ்வளவு மோசமான ஒரு சிந்தனை என்றெல்லாம் மிக ஆக்ரோசமாக பல இடங்களில் மக்கள் விடுதலை முன்னணியினுடைய தலைவர் அவர்கள் பேசுவதை நான் பார்த்தேன். எனவே மக்களை குழப்புவதற்காக மக்களை சூடேற்றுவதற்காக பேசுகின்ற விடயத்தை முதலில் நிறுத்துங்கள். இப்போது இந்த ஐஎம்எஃப்னுடைய இந்த விடயங்கள் முன்வைக்கப்பட்டிருக்கின்றன. இதற்கு முன்பு 16 முறையிலும் இந்த ஐஎம்எஃப்னுடைய டிராப்ட் இங்கே பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்படவில்லை என்பதையும் நான் இந்த இடத்தில் ஞாபகப்படுத்த விரும்புகின்றேன். எனவே இந்த ஒரு சூழ்நிலையிலே நாம் எதிர்க்கின்றோம் என்றால் அதற்கு இருக்கக்கூடிய ஒரே ஒரு காரணம், நாம் எதிர்த்தரப்பில் இருக்கின்றோம். எனவே நாங்கள் நிச்சயமாக எதிர்ப்போம் என்பதை தாண்டி இதில் வேறு எதையும் நாம் சொல்வதற்கு இல்லை. எனவே ஐஎம்எஃப்டம் கடன் பெற்று பெறுகின்றோம், எனவே நாங்கள் எல்லாவற்றையும் நாங்கள் வென்று விட்டோம் என்று ஜனாதிபதி அவர்களும் கூறவில்லை. அதை மிக தெளிவாக இந்த இடத்தில் புரிந்து கொள்ள வேண்டும். இதற்கு முன்பு நாங்கள் 16 முறை ஐஎம்எஃப்டம் நாங்கள் சென்றிருக்கின்றோம். ஐஎம்எஃப்டம் முற்றுமுழுதாக 9 முறைதான் நாங்கள் பூர்த்தி செய்திருக்கிறோம். 2016 கூட 50% ஒரு பூர்த்தியை தான் நாம் செய்திருந்தோம். எனவே அந்த ஒப்பந்தத்திலிருந்து இடை விலகினோம் என்பதுதான் அதனுடைய அர்த்தம். எனவே நாங்கள் ஐஎம்எஃப்ஐ முற்றுமுழுதாக ஏமாற்றிய வேலைகளைத்தான் இந்த இலங்கை தேசமாக நாங்கள் கடந்த காலங்களில் செய்திருக்கின்றோம். இத்தகைய ஒரு சூழ்நிலையிலும் எமக்கு வேறு வழி இல்லாத நிலையில் இப்போது ஐஎம்எஃப்டன் நாங்கள் ஒப்பந்தத்தில் ஈடுபட்டிருக்கின்ற சமயத்திலே ஐஎம்எஃப்டனான இந்த ஒப்பந்தம் மிக முக்கியமான ஒரு காலகட்டத்திலே, வழக்கமாக ஐஎம்எஃப் எப்படி கடன் வழங்கும் என்றால் ஒரு வசதி என்கின்ற அடிப்படையில் ஃபெசிலிட்டியாக வழங்குவது வழக்கம், அல்லது ஏற்பாடு அரேஞ்ச்மெண்ட் என்று வழங்கப்படுவது வழக்கம், இது ஒரு எக்ஸ்டெண்டட் ஃபண்ட் அல்லது கிரெடிட் ஃபெசிலிட்டி என்கின்ற அடிப்படையில், அதிலும் குறிப்பாக இப்போது எமக்கு ஏற்பட்ட பொருளாதார பின்னடைவின் அடிப்படையிலே நாங்கள் மிக துரிதமாக ரெபிட் பினான்ஸ் இன்ஸ்ட்ரூமெண்ட் என்கின்ற அடிப்படையில் துரித கடன் வசதியின் அடிப்படையில் இந்த கடன்களை நாங்கள் பெற்றிருக்கின்றோம். எனவே ஜனாதிபதி அவர்கள் இந்த கடனை பெறுகின்ற போதும் இப்போதும் மிக தெளிவாக சில விடயங்களை பேசுகிறார். இந்த நாட்டு மக்களுக்கு இந்த விடயத்தை சொல்ல வேண்டிய ஒரு பொறுப்பு எமக்கு இருக்கின்றது. ஜனாதிபதி அவர்கள் சொல்கிறார், 17வது முறையாக சர்வதேச நாணய நிதியத்திடம் நாங்கள் கடன்களை பெற்றிருக்கின்றோம். 18வது முறையாக இந்த நாடு சர்வதேச நாணய நிதியத்திடம் சென்றுவிடக் கூடாது என்பதில் மிக நாங்கள் இறுக்கமாக இருக்கின்றோம். அத்தகைய ஒரு நிலை தோற்றுவிக்கப்படாது என்பதான ஒரு உறுதிமொழியை அவர் மிக திடமாக வழங்குகின்றார். மே மாதம் வரப்போகின்ற மே தின கூட்டத்தின் போது கூட ஐக்கிய தேசிய கட்சியினுடைய ஊர்வலத்திலே நான் கலந்து கொள்ளப் போவதில்லை, நான் தேசத்தினுடைய தலைவனாகவே இருக்க ஆசைப்படுகிறேன், கட்சி சார்ந்து இயங்க விரும்பவில்லை என்று தெளிவாக சொல்கிறார். இந்த சர்வதேச நாணய நிதி ஒப்பந்தத்தோடு சேர்த்து அனைத்து கட்சிகளும் இந்த பாராளுமன்றத்தில் ஒன்று சேருங்கள், இந்த பொருளாதாரத்தை கட்டியெழுப்புவோம் என்பதை மிக வெளிப்படையாக சொல்கின்றார். அண்மையில் கூட அவரிடம் சில விடயங்கள் கேட்கப்பட்ட போது, வங்குரோத்து நிலையடைந்த இந்த நாட்டை மீட்டெடுத்து பொருளாதார மீட்சி பெற்ற ஒரு நாடாக மாற்றுவதுதான் என்னுடைய முதன்மையான நோக்கம் என்பதை அவர் வெளிப்படையாக சொல்கிறார். அதே போன்றும் ஜனாதிபதி அவர்கள் கூறுகின்ற போது பல விடயங்களிலே அவருடைய செயற்திட்டங்களை நாம் பார்க்கின்ற போதும் இந்த சர்வதேச நாணய நிதியத்தோடான ஒப்பந்தத்தோடு நாங்கள் உற்பத்தி பொருளாதாரம் பற்றிய சிந்தனை இல்லாமலோ அல்லது பசுமை பொருளாதாரம் பற்றிய சிந்தனை இல்லாமலோ வெறுமனே அவர் கருத்துக்களை கூறவில்லை. பசுமை பொருளாதாரம் பற்றி அதிகமாக பேசுகிறார். அண்மையில் கூட பசுமை பொருளாதார ஒப்பந்தம் நடைபெற்றிருந்தது. உங்களுக்கு தெரியும், முன்னாள் ஐக்கிய நாடுகள் செயலாளராக இருந்த பான் கி மூன் அவர்கள் உலகளாவிய பசுமை வளர்ச்சி நிறுவன ஜிஜிஜிஐனுடைய தலைவராக இருக்கின்றார். அவர் வந்ததன் பெயரிலே ஒரு ஒப்பந்தம் செய்யப்பட்டிருக்கின்றது. எமது நாட்டினுடைய உடமையாக இருக்கின்ற விடயங்களை உயிரியல் கட்டமைப்பாக இப்பொழுது அடையாளம் கண்டிருக்கிறது. இருக்கிறார்கள். நக்கில்ஸ் மலைத்தொடர், அதேபோல் ஹோட்டன் சமவெளி, சிவனொளி பாதமலை, சிங்கராஜவனம், மகாவலி ஆறு, ராமர் பாலம் என பல இடங்கள் அடையாளம் காணப்பட்டிருக்கின்றன. எனவே பசுமை பொருளாதாரத்தினூடாகவும் இந்த நாட்டை கட்டியெழுப்பலாம் என்பதற்கான செயற்திட்டங்களையும் இப்பொழுது ஜனாதிபதி அவர்கள் முன்னெடுத்து செல்கின்றார். எனவே இந்த பாதையிலே பல விடயங்களை நாங்கள் நிச்சயமாக ஒரு வெற்றிகரமாக இந்த நாட்டை கட்டியெழுப்புவதற்காக கண்டடைய முடியும் என்ற ஜனாதிபதியினுடைய நம்பிக்கையை நான் இந்த இடத்தில் மீள வலியுறுத்த விரும்புகின்றேன். இதிலே பல நிபந்தனைகள் இருக்கின்றன. இது கடுமையான நிபந்தனைகள் என்பதை எல்லோருமே ஆரம்பத்திலிருந்தே சொல்லிக் கொண்டு வருகின்றோம். ஆனால் கடுமையான நிபந்தனைகளாக அது இருந்தாலும் அது தவறான நிபந்தனைகள் அல்ல என்பதை நான் பலமுறை இந்த பாராளுமன்றத்தில் பேசியிருக்கின்றேன். குறிப்பாக பல விடயங்கள் IMF-னால் சொல்லப்பட்டிருக்கின்றன. எங்களுடைய அரசு நிறுவனங்களை தனியார் மயமாக்குவது சம்பந்தமாக இப்பொழுதும் அத்துரலிய ரத்னதேரர் அவர்கள் இதற்கு முன்பு பேசியிருந்தார். இந்த நாட்டிலே ஏழைகளுக்கான ரசாயன பசலையை வழங்குங்கள் என்று எல்லோரும் கெஞ்சிக் கொண்டிருந்த போது, இல்லை வழங்க வேண்டாம், ஓர்கானிக் பசலைத்தான் நீங்கள் கொடுக்க வேண்டும் என்று மிகவும் வலிமையாக ஜனாதிபதி, முன்னாள் ஜனாதிபதியை வலியுறுத்தி இந்த நாட்டினுடைய பொருளாதாரத்தை குட்டிச்சுவராக்கி ஒருவர் இப்பொழுது இருக்கின்ற புதிய IMF திட்டம் பற்றி எல்லாம் பேசுகிற போது எனக்கு வேடிக்கையாக இருந்தது. எனவே இந்த விடயத்திலே இந்த 10 நிபந்தனைகள், இந்த அரசாங்கத்தினுடைய கூட்டு தாபனங்களை தனியார் மயமாக்குவது தொடர்பாக எதிரான கருத்துக்களை அரசியல் நோக்கங்களுக்காக சொல்வதை நிறுத்துங்கள். இந்த நாட்டினுடைய சுகாதாரம், கல்விக்கு செலவழிக்கின்ற பணத்தை விட மேலதிகமான ஒரு பணம், கிட்டத்தட்ட 1100 பில்லியன் அளவான எங்களுடைய அரசாங்க நிறுவனங்களினுடைய நஷ்டத்தை ஈடு செய்வதற்காக கொடுத்துக் கொண்டிருக்கின்றோம். இப்படிப்பட்ட ஒரு சூழலில் அண்மையில் கூட இந்தியன் ஏர், ஏர் இந்தியா என்று சொல்லப்படுகின்ற இந்தியாவின் அரசாங்கத்துக்கு சொந்தமான விமான நிலையத்தை கூட நாங்கள் இந்தியா அரசாங்கமானது இப்போது தனியாருக்கு வழங்கி இருக்கின்றது. இலங்கையினுடைய ஸ்ரீலங்கன் ஏர்லைன்ஸை நாங்கள் தனியாருக்கு எமிரேட்ஸுக்கு கொடுத்த போது அது வெற்றிகரமானதாக இருந்தது, அதற்கு முன்பு தோல்விகரமாக இருந்தது. அரசியல் காரணங்களுக்காக நாங்கள் அதனை மீண்டும் அரசமயப்படுத்தி இப்பொழுது பெரும் நஷ்டத்திலே நாங்கள் இருக்கின்றோம். அதே போன்று மின்சார சபையில் 600 பில்லியன் நஷ்டத்தை நாங்கள் அடைகின்றோம். எனவே வேண்டுமென்ற அரசாங்கம் நஷ்டங்களை அனுபவித்துக் கொண்டு எப்படி இந்த நாட்டை முன்னேற்றுவது? எனவே இந்த தனியார் மயமாக்கல் என்கின்ற விடயத்திலே நன்மைகள் இருக்கிற போது நாங்கள் இதனை ஒரு பிழையான ஒரு விடயமாக பார்க்க தேவையில்லை. 1980களிலே நியூசிலாந்து பொருளாதார ரீதியாக பின்னடைவை கண்ட போதும் நியூசிலாந்து தன்னை மீள வடிவமைத்துக் கொள்வதிலே இதே போன்றதான சில தனியார் மயமாக்கலை செய்தது என்பதையும் இங்கே ஞாபகப்படுத்த விரும்புகின்றேன். எனவே எல்லா வழிவகைகளிலும் நாங்கள் எம்மை மீள கட்டியெழுப்பதற்கான ஒரு சந்தர்ப்பமாக இந்த பொருளாதார பின்னடைவை பார்க்க வேண்டும். ஹிரோஷிமா நாகசாகியில் இருந்த குண்டு அந்த நாட்டை அழித்தது என்பது வரலாறு, ஆனால் அதிலிருந்து ஜப்பான் மீண்டது என்பதை நாங்கள் இங்கே ஞாபகப்படுத்த வேண்டும். அதே போன்றதான ஒரு அழிவை தாங்க பொருளாதார பின்னடைவாக நாங்கள் கருதிக்கொண்டு இந்த நாட்டிலே இந்த IMF ஒப்பந்தத்தை எல்லோருமாக சேர்ந்த அரசியல் நோக்கங்களுக்காக எதிர்க்காமல் எல்லோரும் ஆதரித்து இந்த IMF-ன் ஊடாக இந்த நாட்டை அடுத்து என்ன கட்டி எழுப்பலாம் என்பதை நாங்கள் முடிவு செய்வோம் என்று கேட்டு விடைபெறுகிறேன்.